අයිබවන් ආදරණීය දුවේ පුතේ මේ සෝදානම ඔබේ ගුරුගේ දරින් 11 ශ්‍රේණියේ ඉතිහාසයේ පාඩම ඔබ වෙත ගෙන එන්නට අද දවසේ 11 ශ්‍රේණියේ ඉතිහාසයේ පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ කහගොල්ල ජාතික පාසලේ රම්‍යකාන්ති ගුරු මෑණියන්.
අයිබවන් සුබ දවසක් දරුවනි. අදත් ඔබ ඉතිහාසයේ පාඩම ඉගෙන ගන්නයි සූදානම් වෙන්නේ. 10 ශ්‍රේණියේ ඔබේ පෙළ පොතේ 8 පාඩම් ඒකකයේ තුල මහනුවර රාජධානී පිළිබඳව ඔබ දැනගෙන සිටිය යුතු කරුණු රැසක් අද අපි මේ පාඩමින් දැනගනිමු. දුවේ පුතේ, ඔබ මතක තබා ගන්න, පසුගිය සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර 5 මේ පාඩමෙන් ලකුණු 18 හෝ 20 ප්‍රශ්න අහලා තියෙනවා. ඒ නිසා මේ පාඩමේ සියලුම කරුණු ඔබට වඩාත් වැදගත් වෙනවා සාමාන්‍ය පෙළ විභාගයේට. ගිරි ශිකරයෙන් වනවදුලින් බාධකය පරසතුරන්ට එරෙහිව ලැබදුනි සවිය. සුන්දර භවේ නිදසුන මහා වැලි නදිය කඳුරට ලලන ගෙල පෙළඳුන මුතු හරය මුලින්ම අපි බලමු මහනුවර රාජධානී ආරම්භය හා ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු. මේ රාජධානිය හඳුන්වන නම් කීපයක් තිබෙනවා. අපි දැන් මුලින් කතා කීව කවියේ මේ මහනුවර රාජධානියේ තියෙන විශේෂත්වයන් තමයි දුවේ පුතේ සඳහන් වෙලා තියෙන්නේ. එතකොට ඔබ දැනගන්න ඕනේ මේ මහනුවර රාජධානියේ තියෙන විශේෂත්වයන් සහ ඒ රාජධානියේ තියෙන ලක්ෂණ මොනවද කියලා. මේ රාජධානි හඳුන්වන නම් කීපයක් තියෙනවා කිව්වනි මම. ඒ තමයි සෙංකඩගල නුවර, උඩරට රාජධානිය, කන්දිනුවර යන නම්. මේ රාජධානියේ විශේෂිත ස්වභාවයක් තියෙනවා. ඒ තමයි ස්වභාවික ආරක්ෂිත බව. මම මුලින් මතක් කළ කවියේ ඒ ලක්ෂණ ඔක්කොම අඩංගු වෙලා තියෙනවා. ගිරි ශිකර වන වදුල් කිව්වහම මහා කඳු මුදුන් වගේම විශාල වනාන්තර මේ රාජධානිය පුරා දකින්න තියෙනවා. මේ කඳුවල බලන හුන්නස්ගිරි, හුන්නස්ගිරි අතර ගලගෙදර, බලකොටුව, ගිනිගත් හේන වගේ දුර්ග රැසක් දකින්න තියෙනවා. මේවා ගැනත් ඔබෙන් අහනවා. මේවා තරණය කරමින් තමයි දරුවනේ මහනුවර රාජධානියට ඇතුල් වෙන්න තියෙන්නේ. ඒ වගේම සුන්දර මහවැලි ගංගාව කඳුරට නැමෙති කාන්තාවගේ ගෙලේ පැලඳුණු මුතු මාලයකට සමාන කරලා තියෙනවර කවියේ. කඳුරට ලලන ගෙල පැලඳුණ මුතු හරය. උඩරට රාජධානියේ අගනුවර වන මහනුවරට ඇතුල් වෙන්න නම් අනිවාර්යයෙන්ම මහවැලි නදිය තරණය කළ යුතුයි. මෙන්න මේවා තමයි පරසතුරන්ට එරෙහිව මහනුවර රාජධානිය තුල දකින්න තියෙන ස්වභාවික ආරක්ෂිත ස්ථාන. මේ ගැන ඔබෙන් ලකුණු 5-6 කොටස් වලටත් අහලා තියෙනවා මහනුවර රාජධානියේ තියෙන විශේෂත්වයන්, ස්වභාවික ආරක්ෂාව මොකද්ද කියලා. ඊට අමතරව සෞම්‍ය දේශගුණයක් හා ඉතා සරුසාර භූමි භාගයක් මේ රාජධානියට උරුමයි. ඔන්න දරුවනි, අපි මේ මහනුවර රාජධානියේ පාඩම පටන් ගත්තා විතරයි. 2017 සාමාන්‍ය පෙළ පත්‍රයේ ලකුණු 3 ලැබෙන ප්‍රශ්නයක් අහලා තියෙනවා. කන්ද උඩරට රාජ්‍යයේ අගනගරය වූ මහනුවර ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත්වන ඒ ගංගාව බී දුර්ග මාර්ග දෙකක් අනුපිළිවෙලින් ලියන්න. එහෙනම් ඔන්න මහනුවර රාජධානිය ආරම්භ වෙනකොටම ඔබෙන් කෙටි ප්‍රශ්න අහනවා. එතකොට අහලා තියෙන ඒ ගංගාව ඔබ දන්නවා මහවැලි ගඟ, දුර්ග මාර්ග දෙකක් අපි ඉස්සෙල්ලා කතා කළා, බලන, හුන්නස්ගිරි, ගලගෙදර, බලකොටුව, ගිනිගත්තේන වගේ දුර්ග මාර්ග වලින් දෙකක් ලිව්වහම ඔබට ලකුණු ලැබෙනවා. මේ උඩරට රාජධානියේ දේශපාලන වාතාවරණය ගැනත් දරුවනේ ඔබට අවබෝධයක් තියෙන්න ඕනේ. උඩරට රාජධානිය කාලයක් කෝට්ටේ රාජ්‍යයේ යටත් ප්‍රාදේශීය පාලන ඒකකයක් විදිහටයි තිබුණේ. මුලින්ම ස්වාධීන රාජධානියක් විදිහට නෙවෙයි උඩරට රාජධානිය තිබුණේ, කෝට්ටේ රාජ්‍යයේ ප්‍රාදේශීය පාලන ඒකකයක් විදිහට. මුල්වරට උඩරට ප්‍රදේශ ආශ්‍රිතව ස්වාධීන රාජධානියක් ගොඩනගන ලද්දේ සේනාසම්මත වික්‍රමබාහු රජතුමා. එතුමා උඩරට රාජධානී ආරම්භක පාලකයා වූ අතර එතුමාගෙන් පසුව ඔහුගේ පුත් ජයවීර බණ්ඩාර 1511 සිට 1551 දක්වා බලය ලබා දිගු කාලයක් උඩරට පාලනය කරනවා. ජයවීර බණ්ඩාරගෙන් පස්සේ උඩරට රජු බවට පත් වෙන්නේ එතුමාගේ පුතා කරලියද්දේ බණ්ඩාර. ඔහු පෘතුගීසීන් සමග හිතවත් නිසා උඩරට රදළ ප්‍රධානීන් ඔහු සමග අමනාප වෙනවා. මේ වෙනකොට පෘතුගීසීන් ලංකාවට පැමිණලා ඉන්නේ. උඩරට රාජ්‍යයේ සමහර නායකයෝ පෘතුගීසීන් එක්ක හිතවත්කම් පෑවා. සමහර විට තමන්ගේ ආරක්ෂාව උදෙසා වෙන්නත් පුළුවන්. හැබැයි උඩරට රදළ ප්‍රධානීන් මේ සිද්ධියට, එහෙම නැත්නම් මේ සම්බන්ධතාවයට එච්චර කැමැත්තක් දැක්වේ නැහැ. ඒ නිසා කරලියද්දී බණ්ඩාර සමග අමනාප වෙනවා. මේ නිසා උඩරටට විරුද්ධ සීතාවක රජුට උදව් කරනවා. මේ වෙනකොට සීතාවක රාජධානිය ප්‍රබල රාජධානියක් බවට පත් වෙලා තිබුණා. එතකොට උඩරට රජුරවන්ට විරුද්ධව සීතාවක රජුරවන්ට උදව් කරනවා උඩරට රදළ ප්‍රධානීන්. මේ විදිහට සීතාවක රාජධානිය සීතාවක රාජසිංහ රජුට උදව් කළ කෙනෙක් තමයි පේරාදෙණියේ වීරසුන්දර බණ්ඩාර. ඒ අනුව රාජසිංහ රජු උඩරට ආක්‍රමණය කරනවා. මේ ආක්‍රමණයට මුහුණ දෙන්න බැරිව උඩරට පාලකයා වන කරලියද්දේ බණ්ඩාර තමන්ගේ දියණිය වුණු කුසුමාසන දේවිය, ඇයගේ ස්වාමියා වූ යමසිංහ බණ්ඩාරත් එක්ක පෘතුගීසීන් වෙත පලා යනවා. මොකද කරලියද්දි බණ්ඩාර පෘතුගීසීන් එක්ක සමීප සම්බන්ධතාවයක් තිබුණා. ඒ නිසා තමන්ගේ දියණියයි බෑණයි එකතු කරගෙන පෘතුගීසීන් වෙත පලා යනවා සීතාවක රාජසිංහ රජුට මුහුණ දෙන්න බැරුව. පෘතුගීසීන්ගේ සිරිත තමයි තමන් වෙතට බාරගන්න ඕනෑම කෙනෙක් තම ආගමට හරවා ගැනීම. ඒකට කියන්නේ බෞතිස්ම කරනවා කියලා. ඉතින් මේ වෙලාවේ කුසුමාසන දේවිය දෝන කතරිනා කියන නමිනුත්, යමසිංහ බණ්ඩාර දොන් පිලිප් කියන නමිනුත් බෞතිස්ම කරනවා. දරුවනි, මේ කොටස දෙතුන් වතාවක් අධ්‍යයනය කරලා හෝ මතක තියාගන්න වෙනවා. මොකද කෙටි ප්‍රශ්නවලට නිතර අහන තැනක් තමයි මේ දේශපාලන වාතාවරණය ගැන. බොහෝ විට කුසුමාසන දේවිය, යමසිංහ බණ්ඩාර, කරලියද්දි බණ්ඩාර ගැන වගේ තමයි අහන්නේ. ක්‍රිස්තු වර්ෂ 1580 විතර වෙනකොට පළවෙනි රාජසිංහ උඩරට යටත් කරගෙන සීතාවක රාජධානියේ ඉඳලම උඩරට පාලනය කරනවා. මේ අතරේ රාජසිංහ රජුත සැකයක් ඇති වෙනවා මුලින් තමන්ට උදව් කළ වීරසුන්දර බණ්ඩාර ගැන. ඒ අනුව පළමු රාජසිංහ රජු වීරසුන්දර බණ්ඩාරව උපායශීලීව මරණයට පත් කරනවා. මේ උඩරට තිබුණු විශේෂත්වයක් තමයි තමන්ගේ සතුරන් කියලා දැනගත්තාම සමහරට සැක හිතුණත් ඔහුට දැඩි දඬුවම් පැමිණවීම. වීරසුන්දර බණ්ඩාර උපායශීලීව මරණයට පත් කරනවා. මේ සිදුවීම නිසා වීරසුන්දර බණ්ඩාරගේ පුතා වෙන කොණප්පු බණ්ඩාරත් පෘතුගීසීන් වෙත පලා ගොත් අවුස්ත්‍රියාවේ දොන් ජුවාන් නමින් බෞතිස්ම ලබනවා. දැන් කොණප්පු බණ්ඩාරත් එතකොට ඉන්නේ පෘතුගීසීන් ළඟ. වීරසුන්දර බණ්ඩාරගේ පුතා. ඔහුගේ බෞතිස්ම නම තමයි දොන් ජුවාන්. දැන් අපි දන්නවා කුසුමාසන දේවිය ඉන්නවා දෝන කතරිනා කියන නමින් බෞතිස්ම ලැබලා, යමසිංහ බණ්ඩාර ඉන්නවා දොන් පිලිප් කියලා බෞතිස්ම ලැබලා පෘතුගීසීන් ළඟ, කොණප්පු බණ්ඩාරේ ඉන්නවා අවුස්ත්‍රියාවේ දොන් ජුවාන් කියලා බෞතිස්ම ලැබලා. මෙන්න මේ වෙලාවේ පෘතුගීසීන්ට වහාසි සහගත තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ. මොකද රාජ්‍ය උරුමයේ හිමි අය සහ රදලවරුන්ගේ තම අවනත භාවයේ තමයි ඉන්නේ රදලවරුන්ගේ දරුවෝ. ඒ නිසා පෘතුගීසීන් තම භාරයේ සිටි යමසිංහ බණ්ඩාර, ඒ කියන්නේ රාජ්‍ය උරුමකාරිය වෙන කුසුමාසන දේවියගේ සැමියා උඩරටට යවලා පෘතුගීසීන්ට ගැති පාලනයක් පිහිටුවනවා. උඩරට මේ වෙනකොට දුර්වල තත්ත්වයේ තිබුණේ. එතකොට යමසිංහ බණ්ඩාර යවලා කුසුමාසන දේවියගේ සැමියා උඩරටට යවලා පෘතුගීසි ගැති පාලනයක් පිහිටුවනවා. මේක රූකඩ පාලනයක්. මේ පාලනය කෙටි කාලයකින් අවසන් වීමෙන් පස්සේ කොණප්පු බණ්ඩාරගේ නිර්භීත ක්‍රියාකලාපය නිසා, කොණප්පු බණ්ඩාර කියන්නේ මේ වෙනකොට පෘතුගීසීන් ළඟ හිටපු අපේ රදල නායකයෙක්ගේ පුතෙක්, පෘතුගීසීන්ට එරෙහිව මේ කොණප්පු බණ්ඩාර පළමුවන විමල ධර්මසූරිය නමින් උඩරට රජකමට පත් වෙනවා. උඩරට නව රාජවංශයක්, ඒ කියන්නේ මෙතෙක් විමල ධර්මසූරිය කියලා රාජවංශයක් ආරම්භ වෙලා තිබුණේ නැහැ උඩරට. ඕන පළමුවන විමල ධර්මසූරිය රාජවංශයක් ආරම්භ කරනවා. මේ පාලකයා නිසා තමයි උඩරට රාජධානී අනාදිමත් කාලයක් ආරක්ෂා වෙන්නේ. ඉතින් දරුවනේ, පළවෙනි විමල ධර්මසූරිය රජතුමා ගැන තවත් විස්තර ටිකක් ඔබ දැනගෙන ඉන්න ඕනි. මොකද ලකුණු 5-6 කොටස්වලට මේ උඩරට රාජධානියේ නායකයන් ගැන ඇහුවොත් එහෙම බොහෝ විට අහන්නේ පළවෙනි විමල ධර්මසූරිය රජතුමා ගැන. ඒකට හේතුව තමයි මෙතුමා නිසා උඩරට රාජ්‍යයේ බොහෝ කල් වැජමුණා. ඒ වගේම මෙතුමා උඩරට රාජධානියට විශාල සේවයක් කළා. අපි බලමු මේ මෙතෙක් කතා කරපු කොටසින් පසුගිය ප්‍රශ්න පත්‍රවල මොනවද අහලා තියෙන්නේ කියලා. 2016 සාමාන්‍ය පෙළ පත්‍රයේ 6 ප්‍රශ්නයේ ලකුණු 3 ප්‍රශ්නය අහලා තියෙනවා. ඒ මුල්වරට මහනුවර ස්වාධීන රාජ්‍යයක් පිහිට වූ රජතුමා, බී ක්‍රිස්තු වර්ෂ 1580 උඩරට ආක්‍රමණය කළ සීතාවක රජු, සී දෝන කතරිනා නමින් බෞතිස්ම ලැබූ කරලියද්දේ බණ්ඩාරගේ දියණිය, අනුපිළිවෙලින් ලියන්න. ABC අනුපිළිවෙලින් ලියන්න. 2016 අහලා තියෙන්නේ. එතකොට අපි දැන් කතා කළා ඒ මුල්වරට උඩරට ස්වාධීන රාජ්‍යයක් පිහිටූ රජතුමා තමයි සේනා සම්මත වික්‍රමබාහු රජතුමා. ඊළඟට 1580 උඩට ආක්‍රමණය කළ සීතාවක රජුරෝ තමයි පළමුවන රාජසිංහ, සීතාවක රාජසිංහ කියලා හඳුන්වනවා. ඊළඟට සී දෝන කතරිනා නමින් බෞතිස්ම ලැබූ කරලියද්දි බණ්ඩාරගේ දියණිය තමයි කුසුමාසන දේවිය. ඔය එතනට ඔබට ලකුණු 3 ලැබෙනවා. 2017 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 4 කොටසකුත් අහලා තිබුණා මේ අපි කතා කරපු කොටසින්. ඒ සීතාවක රාජසිංහ රජු උඩරට ආක්‍රමණය කරන විට එහි සිටි පාලකයා නම් කරන්න. අපි කිව්වා තමන්ගේ ඥාතියෝ ටිකත් එක්ක පෘතුගීසීන් වෙත පලා ගියා කියලා. කවුද? කරලියද්දේ බණ්ඩාර. ඊළඟට බී නව රාජවංශයක් ආරම්භ කළ උඩරට පාලකයා කවුද? එතකොට ඔබ දන්නවා පළවෙනි විමල ධර්මසූරිය. ඔන්න ඔය විදිහට ඔබෙන් පසුගිය ප්‍රශ්න පත්‍රවල කෙටි ප්‍රශ්න ටිකක් අහලා තිබුණා ලකුණු 3-4 කොටස්වලට. එහෙනම් දරුවනි මම ඔබට කිව්වා පළවෙනි විමලධර්ම සූරිය රජතුමා ගැන ඔබ යම් යම් තොරතුරු ටිකක් දැනගෙන ඉන්න ඕනේ, මොකද ලකුණු 5-6 කොටස්වලට මෙතුමා ගැන අහන නිසා. පළවෙනි විමලධර්ම සූරිය රජතුමා බලයට පත් වීමත් එක්කම එතුමා මුහුණ දුන් අභියෝග කීපයක් තිබුණා. එතුමාට ජයගත යුතු අභියෝග කීපයක් තිබුණා මේ උඩරට රාජධානිය ආරක්ෂා කරගෙන සංවර්ධනය කරන්න. ඒ අභියෝග තමයි එකක් නීත්‍යානුකූල රාජ්‍ය උරුමයක් විමලධර්මසූරිය රජතුමාට තිබුණේ නැහැ. ඔහු රදලේගේ දරුවෙක් නිසා රාජ්‍ය උරුමකාරයෙක් වෙලා හිටියේ නැහැ. එතකොට උඩරට රාජ්‍ය කරනවා නම් අනිවාර්යයෙන්ම දරුවනේ රාජ්‍ය උරුමයක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ජනතාව ඔහුව පිළිගන්නේ. එතකොට දැන් උඩ විමලධර්මසූරිය රජතුමාට රාජ්‍ය උරුමයක් නොවීම ලොකු අභියෝගයක් වුණා. ඒක ජයගත යුතු වුණා. තව අභියෝගයක් තමයි උඩරට රාජ්‍ය පෘතුගීසි ග්‍රහණයෙන් බේරාගත යුතු වීම. විමලධර්මසූරිය කියලා මෙතුමා රාජ්‍යත්වයට පත් වෙනකොට පෘතුගීසීන් ළඟ ආරක්ෂා වෙලා ටික කාලයක් හිටියා. හැබැයි එතුමා දැනගෙන හිටියා උඩරට පෘතුගීසි ග්‍රහණයට නතු කර ගැනීමේ අවශ්‍යතාවයෙන්, දිගටම පවත්වා ගැනීමේ අවශ්‍යතාවයෙන් පෘතුගීසීන් පෙළෙන බව. ඒ නිසා මේ පෘතුගීසි ග්‍රහණයෙන් උඩරට ආරක්ෂා කරගන්න ඕනි කියන අභියෝගය පළවෙනි විමලධර්මසූරිය රජතුමාට තිබුණා. තව එකක් තමයි උඩරට රාජ්‍ය සීතාවක බලපෑමෙන් බේරගන්නත් ඕනි. මොකද සීතාවක ප්‍රබල රජවරුන් නිතරම උඩරට යටත් කරගන්නවා. ඒ නිසා විමලධර්මසූරිය රජතුමාට උවමනාව තිබුණා කොහොම හරි සීතාවක රාජධානීනුත් උඩරට ආරක්ෂා කරගන්න ඕනි කියලා. ඊළඟට තව එකක් තමයි කාලාන්තරයක් උඩරට බුදුසසුන ඉතාම ඉහළ මට්ටමක වැජමුණු ආගමක් බවට පත් වෙලා තිබුණා. මේකත් පරිහානියට ලක් වෙලා මේ කරදර මැද්දේ, ඒ කියන්නේ පෘතුගීසීන්ගෙන් සීතාවක රාජධානියෙන් උඩරටට ගොඩක් කරදර සිද්ධ වුණා. මේ කරදර මැද්දේ බුදුසසුනත් පරිහානියට ලක් වෙලා තිබුණේ. එතකොට විමලධර්මසූරිය රජතුමාට තිබුණු අභියෝගයක් තමයි මේ පරිහානියට ලක් වෙලා තිබුණු බුදුසසුන නැවත නගා සිටුවේ යුතු වීම. එතකොට එතුමාට නීත්‍යානුකූල රාජ්‍ය උරුමය, ඊළඟට පෘතුගීසි ග්‍රහණයෙන් උඩට බේරා ගැනීම, සීතාවක ග්‍රහණයෙන් බේරා ගැනීම, ඊළඟට බුදුසසුන නගා සිටුවීම කියන කාරණා රැසක් අභියෝගයක් විදිහට තිබුණා. තව එකක් තමයි මේ සියලුම දේ කළා වුණත් උඩරට සංවර්ධනය කරන්නත් ඕනේ රජෙක් විදිහට. මේකත් අභියෝගයක් තමයි. ඒ කියන්නේ ආර්ථික කටයුතු දියුණු කරල යුතු වුණා. ඉතින් දරුවනේ මේ සියලු දේවල් ජය ගැනීම සඳහා පළවෙනි විමලධර්මසූරිය රජතුමා ඇප කැප වෙලා කටයුතු කළා එතුමාගේ පාලන කාලේ. එතකොට ඔබ දැනගන්න ඕනේ මේ එක එක අභියෝගයේ ජය ගැනීම සඳහා විමලධර්මසූරිය රජතුමා කළ කටයුතු මොනවද කියලා. පළවෙනි අභියෝගය වුණේ නීත්‍යානුකූල අයිතිය තහවුරු කර ගැනීමනේ. ඒ වෙනුවෙන් මෙන්න මේ වගේ දේවල් විමලධර්මසූරිය රජතුමා සිදු කළා. ඔබ ඒ පිළිබඳව අවබෝධයෙන් ඉන්න සමහර වෙලාවට ලකුණු 4 කොටසට කරුණු දෙකක් වගේ අහන්න පුළුවන්. නීත්‍යානුකූල උරුමකාරිය වන කුසුමාසන දේවිය විවාහ කර ගැනීම තමයි ඉස්සර වෙලාම කළේ. ඒ කියන්නේ තමන්ට නීත්‍යානුකූල රාජ්‍ය උරුමයක් නැති නිසා මේ වෙනකොට කුසුමාසන දේවියට තමයි රාජ්‍ය උරුමය තිබුණේ. ඇය විවාහ කරගත්තා. ඊළඟට රෝමානු කතෝලික ආගම තමයි මේ වෙනකොට විමලධර්මසූරිය රජතුමාගේ ආගම බවට පත් වෙලා තිබුණේ. මොකද බෞතිස්ම ලැබලා හිටිය පෘතුගීසීන් ළඟ ඒ ආගම අතහැරලා බුදු දහම වැළඳ ගත්තා. ඒකත් අභියෝගි ජය ගැනීමක්. ඊළඟට බෞද්ධ නමක් යොදාගත්තා විමලධර්මසූරිය කියලා. මේකත් මේ උඩරට රාජ්‍යයේ නීත්‍යානුකූල භාවය තහවුරු කරන දෙයක්. මොකද උඩරට රාජධානියේ රාජ්‍යත්වයට පත් උනේ ලංකාවේ රාජ්‍ය උරුමය තියෙන අය සහ ලංකාවට හුරු නම් තියෙන අය. ලංකාවේ රාජ්‍ය උරුමය සම්බන්ධ නම් තියෙන අය. ඒ නිසා උන බෞද්ධ නමක් යොදාගත්තා විමලධර්මසූරිය කියලා. ඊළඟට දෙල්ගමු විහාරයේ සංගවාති වූ දන්ත ධාතුව මහනුවරට වැඩම කරවීමත් මේ විමල ධර්ම සූරිය රජතුමා සිදු කළා. එතකොට උන බෞද්ධාගම නගා සිටීමටත් ඒක ගන්න පුළුවන්. නීත්‍යානුකූලයි තී තහවුරු කර ගැනීමටත් මේ දෙල්ගම් විහාරයේ සංගවා තිබූ දන්ත ධාතුව මහනුවරට වැඩම කරවීම කියන කරුණ ගන්න පුළුවන්. ඔය නීත්‍යානුකූලයි තී තහවුරු කර ගැනීමට කරපු දේවල්. ඊළඟට උඩරට පෘතුගීසි ග්‍රහණයෙන් බේරා ගැනීමත් අභියෝගයක් බවට පත් වෙලා තිබුණනේ. මේ අභියෝගයේ ජය ගැනීමටත් මේ විමල ධර්ම සූරිය රජතුමා ක්‍රියා කළා. ක්‍රිස්තු වර්ෂ 1594 දී දන්තුරේ සටන සිද්ධ වෙනවා. දන්තුරේ ස්ථානයේදී අපි මේ සටන් ගැන වෙනමත් ඉගෙන ගන්නවා පාඩමකදී. මෙතනදී ඔබ දැනගන්න ඕනේ විමල ධර්ම සූරිය රජතුමා දන්තුරේ සටනින් පෘතුගීසීන් අන්ත පරාජයකට ලක් කරලා පෘතුගීසි ගහණයෙන් බේරා ගැනීම සඳහා පියවරක් ගත්තා කියලා. ඊළඟට පෘතුගීසීන්ට එරෙහි පහතරට ඇතිවන කැරලිවලට උඩරට රජ්ජුරුවෝ විදියට සහාය දුන්නා. පහතරට ප්‍රදේශයේ මේ වෙනකොට පෘතුගීසීන් නතු කරගෙන ඉන්නේ. එතකොට එහි ඒ ප්‍රදේශයේ පුරා ජනතාවගේ කැරලි ඇති වුණා පෘතුගීසීන්ගේ පාලනයට විරුද්ධව. මේවට විමල ධර්ම සූරිය රජතුමන් සහාය දුන්නා පෘතුගීසීන් පලවා හැරීමේ අදිටනින්. ඊළඟට පෘතුගීසීන් පලවා හැරීම තනිව කළ නොහැකි බව දැනගත්ත විමල ධර්ම සූරිය රජතුමා උත්සාහ කළා පෘතුගීසීන් එළවීම සඳහා ලන්දේසීන්ගේ සහාය ලබා ගන්න. මෙන්න මේවා තමයි පෘතුගීසි ග්‍රහණයෙන් උඩරට බේරා ගැනීම සඳහා විමල ධර්ම සූරිය රජතුමා අනුගමනය කළ ක්‍රියාමාර්ග. තව අභියෝගයක් තමයි මෙතුමාට තිබුණු පරිහානියට පත් වෙලා තිබුණු බුදුදහම නගා සිටුවීම. අපි මුලින් කතා කළා දෙල්ගම් විහාරයේ සංගවා තිබූ දන්ත ධාතු උඩරට වැඩම කරවුවා කියලා. ඒකත් බුදුදහම නගා සිටුවීමට කරපු දෙයක් සහ නීත්‍යානුකූලයි තී තහවුරු කර ගැනීමට කරපු දෙයක්. තව එකක් තමයි බුරුම දේශයෙන් උපසම්පදාව ගෙනවිත් උඩරට බුදුදහම බැබළවීම සඳහා කටයුතු කළා. ඒ වගේම ලංකාතිලකයේ රිදී විහාරය, ගඩලාදෙණිය වැනි පැරණි වෙහෙර විහාර අලුත් වැඩියා කිරීමත් මෙතුමා සිදු කළා බෞද්ධාගම නගා සිටුවීම සඳහා. ඊළඟට සීතාවක ග්‍රහණයෙන් උඩරට බේරා ගැනීම මෙතුමාට තිබුණු අභියෝගයක්නේ. ඒ සඳහා උඩරැටියන්ගේ සහයෝගයෙන් පළවෙනි රාජසිංහ රජු පරාජයට පත් කළා. පළමු රාජසිංහ තමයි සීතාවක හිටපු ප්‍රබලම රජ්ජුරුව. එතුමාගෙන් තමයි උඩරට රාජධානියට බලපෑම් මෙල්ල වුණේ. එතකොට පළමු රාජසිංහ පරාජයට පත් කිරීම මේ විමල ධර්ම සූරිය රජතුමාගේ අතින් සිද්ධ වුණේ සීතාවක ග්‍රහණයෙන් බලපෑමෙන් උඩරට බේරා ගැනීම සඳහා. ඒ වගේම මම කිව්වා උඩරට මේ තිබුණු අභියෝගේ ජය ගන්න අතරතුර මහනුවර රාජධානියේ සංවර්ධනය කිරීමත් මේ රජතුමාට පැවැරිලා තිබුණු කාර්යයක්. ඒ අනුව ආර්ථික දියුණුවටත් මේ විමල ධර්ම සූරිය රජතුමා වෙහෙසක් දරලා කටයුතු කරනවා. පළවෙනි එක තමයි ගොවිතැන දියුණු කිරීමට කටයුතු කරනවා, අතහිත දෙනවා. ඊළඟට කපුවගාවේ දියුණුවට අනුබල දීම සිද්ධ කරනවා. කොත්මලේ හා වලපනේ ප්‍රදේශවල යකඩ හා වානේ කර්මාන්තයේ දියුණු කිරීමටත් කටයුතු කරනවා. මේවා කෙටි ප්‍රශ්නවලට අහන්න පුළුවන්. යකඩ හා වානේ කර්මාන්තයේ දියුණු කළේ මොන ප්‍රදේශවලද කියලා කොත්මලේ හා වලපනේ ප්‍රදේශවල. ඊළඟට වෙඩිලුණු කර්මාන්තයේ දියුණු කිරීමට පියවර ගන්නවා උඩරට රාජ්‍ය ආශ්‍රිතව. මෙන්න මේ කියන අභියෝග ජය ගැනීම සහ උඩරට සඳහා කරපු සේවාවන් විදිහට තමයි අපිට මේ කරුණු කතා කරන්න පුළුවන්. පළමු විමල ධර්ම සූරිය රජතුමා. මෙතුමා දරුණු උණ රෝගයකින් ක්‍රිස්තු වර්ෂ 1604 දී මරණයට පත් වෙනවා. ඒ තාක්ම උඩරට රාජ්‍ය වෙනුවෙන් විශාල සේවාවක් සිදු කළා. ඔන දරුවනේ උඩරට රාජධානී පාඩමෙන් නිතර ප්‍රශ්න හැදෙන ප්‍රබලම රජතුමා කියලා මම කිව්වනේ පළමු විමල ධර්ම සූරිය රජතුමා. එතකොට අපි බලමු පසුගිය සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රවල මොනවද අහලා තියෙන ප්‍රශ්න කියලා. 2016 සාමාන්‍ය පෙළ පත්‍රයේ 6 ප්‍රශ්නයේ ලකුණු 5ක කොටසට අහලා තිබුණා පළමු වන විමල ධර්ම සූරිය රජතුමා මහනුවර රාජධානී තම නීත්‍යානුකූල අයිතිය තහවුරු කර ගැනීම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග දෙකක් සැකෙවින් පැහැදිලි කරන්න ලකුණු 5යි. එතකොට නීත්‍යානුකූලයි තී තහවුරු කරගන්න විමල ධර්මසූරිය රජතුමා කරපු දේවල් අපි පැහැදිලිව කතා කළා. ඒ ආගම නගා සිටුවීමට ඊළඟට කුසුමාසන දේවී විවාහ කර ගැනීම ඔය වගේ කරුණු දෙකක් ඔබ සැකෙවින් පැහැදිලි කරාම ලකුණු පහක් ලැබෙනවා. ඊළඟට 2018 සාමාන්‍ය පෙළ පත්‍රයේ බහුවරණ 17 වෙනි ප්‍රශ්නය මෙහිම අහලා තිබුණා. ශ්‍රී ලංකාවේ රාජ්‍ය උරුමය තහවුරු කර ගැනීම සඳහා කාන්තාවකගේ දායකත්වය වැදගත් වූ බවට දිය හැකි හොඳම නිදසුන වන්නේ කියලා උත්තර හතරක් දීලා තිබුණා. පළමු උත්තරයේ තිබුණේ පළමුණ විමල ධර්මසූරිය රජු දෝන කතිරිනා විවාහ කර ගැනීම කියලා. එතකොට ඔබ දන්නවා ඒක තමයි පිළිතුර. හොඳම උදාහරණේ තමයි කාන්තාවකගේ දායකත්වයෙන් නීත්‍යානුකූල අයිතිය තහවුරු කර ගැනීම. පළවෙනි විමල ධර්මසූරිය රජතුමා දෝන කතිරිනා විවාහ කර ගැනීම. 2020 සාමාන්‍ය පෙළ පත්‍රයේ 5 වෙනි ප්‍රශ්නයේ 6 වෙනි ලකුණු 6ක කොටසට පළමුවන විමල ධර්මසූරිය රජතුමා මහනුවර රාජ්‍යයේ සිටි ශ්‍රේෂ්ඨ පාලකයෙකු බව සාධක තුනක් ඔස්සේ පැහැදිලි කරන්න. විමල ධර්මසූරිය රජතුමා ශ්‍රේෂ්ඨ පාලකයෙකු බව පැහැදිලි කරන්නලු කරුණු සාධක තුනක් ඔස්සේ. අපි දැන් ගොඩාක් සාධක දන්නවා ශ්‍රේෂ්ඨ පාලකෙක් විමල ධර්මසූරිය රජතුමා කියන්නේ. ඔබ දේශපාලන, ආර්ථික, ආගමික කියන පැති තුනෙන් කරුණු එක එක අරගෙන පැහැදිලි කරාම ලකුණු 6ක් ලැබෙනවා. මතකයිනේ ආර්ථිකේ නගා සිටුවන්න මොනවද කළේ? දේශපාලන වශයෙන් අයිතිය තහවුරු කරගන්න මොනවද කරේ? ආගමික වශයෙන් බුද්ධහම නගා සිටුවන්න මොනවද කරේ? ඔය කරුණු වලින් එක එක අරගෙන තුනක් කෙටියෙන් පැහැදිලි කරාම ඔබට ලකුණු 6ක් ලැබෙනවා. 2020 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ඔක අහලා තිබුණේ. එතකොට ඔන්න ඔබ මතක තියාගන්න පළවෙනි විමල ධර්මසූරිය රජතුමා ගැන නිතර අහනවා. උඩරට රාජධානී අවසානයේ තෙක් සිංහල රාජවංශයේ රජවරු 9 දෙනෙක් සහ නායක්ක රාජවංශයේ රජවරු 4 දෙනෙක් සමග රජවරුන් 13 දෙනෙක් පාලනය කරලා තියෙනවා උඩරට රාජ්‍යයේ. ඒ රජවරුන් හැම දෙනාම ගැන වැඩි විස්තර මේ පාඩමේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ මම. හේතුව ඔබට ප්‍රශ්නවලට ඉලක්ක වෙන තැන් තමයි මම කතා කරන්නේ. මේ රජවරුන්ගෙන් ඔබෙන් ඇහුවොත් අහන්නේ විශේෂිත තැන් සමග කෙටි ප්‍රශ්න. ඉලක්ක වෙන තැන ගැන දැන් කතා කළ ඉවරයි. ඒ වගේම කෙටි ප්‍රශ්න කීපයක් අපි මතක් කරගමු. දැන් පහුගිය ප්‍රශ්නවල අහලා තිබුණු මේ විවිධ රජවරුන් මහනුවර රාජධානී හිටපු අයගෙන් ඉලක්ක වෙන තැන් කීපයක් විතරක් අපි මතක් කරගමු. පෘතුගීසි තර්ජන වලින් උඩරට බේරා ගැනීමට රණ ශූරයෙකු ලෙස පෙරමුණගෙන 1630 ඌව රන්දෙනිවල සටනේදී පෘතුගීසීන් සමූල ඝාතනය කළ රජතුමා කවුද? ඔන්න ඔය තැනින් අහනවා. පෘතුගීස් තර්ජන වලින් උඩට බේරා ගැනීමට රණ ශූරයෙක් විදිහට කටයුතු කරපු 1630 රන්දෙනිවල සටනේදී පෘතුගීසීන් සමූල ඝාතනය කරපු රජතුමා තමයි සෙනරත් රජතුමාගේ පුතා වන මහා අස්ථාන කුමරු. මොහු දෙවන රාජසිංහ කියලා රාජ්‍යත්වයට පත් වෙනවා. 1630 රන්දිනිවල සටනේ රණශූරයෙක් විදිහට කටයුතු කළේ මහා අස්ථාන කුමාරයා. තව කෙටි ප්‍රශ්නයක්. පෘතුගීසීන් මෙරටින් පළවා හැරීමට නාවික බලය සහිත කණ්ඩායමක් වන ලන්දේසීන්ගේ සහාය ලබාගත් රජු කවුද? එතකොට දෙවන රාජසිංහ රජුරුව තමයි ලන්දේසින්ගේ සහාය ලබාගත්තේ පෘතුගීසින් පළවා හැරීම සඳහා. තව එකක්. උඩරට රාජධානී අවසාන සිංහල රජතුමා කවුද? රජවරුන් විශාල සංඛ්‍යාවක් හිටියා කියලා කිව්වනේ. නායකර වංශයටත් රාජ්‍යත්‍ය මාරුණානේ. එතකොට අන්තිමට හිටපු සිංහල රජතුමා තමයි ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා. තව කෙටි ප්‍රශ්නයක්. මෙරට නායක රාජවංශයේ රාජ්‍ය උරුමේ හිමිවන්නේ කවදාද? සිංහල රාජවංශයෙන් නායක රාජවංශයට රාජ්‍යත්වේ මාරු වුණේ කවද්ද? ක්‍රිස්තු වර්ෂ 1739 දී. ඊළඟට උඩරට නායකර්වංශී රජවරුන් පිළිවෙලින් කියන්න කියලා එන්න පුළුවන් රජවරු හතර දෙනෙක් තමයි ඔබ මතක තියාගන්න ඕනේ. පළමු නායකර්වංශික රජතුමා තමයි ශ්‍රී විජේරාජසිංහ රජුරෝ. ඊළඟට කීර්ති ශ්‍රී රාජසිංහ රජුරෝ. ඊළඟට රාජාධිරාජසිංහ රජුරෝ සහ අවසාන නායකර්වංශික රජතුමා තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ. ශ්‍රී විජේරාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාදි රාජසිංහ හා ශ්‍රී වික්‍රම රාජසිංහ තමයි මෙරට උඩරට රාජධානී නායකර වංශික රජවරුන්. ඔන්න ඔය වගේ විශේෂිත තැන් ගැන තමයි දරුවනේ ඔබ අවබෝධයෙන් ඉන්න ඕනේ. අනිකුත් රජවරුන් ගැන ලකුණු 6 වගේ ලොකු කොටස් වලට අහන්නේ නැහැ, කෙටි ප්‍රශ්න තමයි ඇහුවොත් අහන්නේ. ඊළඟට ඔබෙන් මේ පාඩමෙන් ප්‍රශ්න අහන තැන් කීපයක් ගැන මම මතක් කරන්න නැවත වතාවක්. එකක් තමයි මහනුවර රාජධානී පරිපාලන සංවිධානය. පරිපාලනයේ සැකසিলা තිබුණේ, පාලනය මොන විදිහටද සැකසিলা තිබුණේ කියලා ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඒ හා සම්බන්ධ නිලධාරීන් සමග නිතර අහනවා නිලධාරීන් ගැන. එතකොට ඉහළ සිට පහළට දූරාවලියක් විදිහට දැනගෙන හිටියාම ඔබට වැදගත් වෙනවා සහ මතක තියාගන්න පහසු වෙනවා. එතකොට පරිපාලනයේ ඉහළම කෙනා තමයි රජතුමා. ඔහුට සහාය වෙච්ච අධිකාරම්වරු දෙදෙනෙක් හිටියා. රජුරෝ ළඟට හිටපු ප්‍රබලයෝ තමයි අධිකාරම්වරු දෙදෙනෙක් හිටියා. ඊළඟට රජුගේ සාකච්ඡා සභාවක් තිබුණා පරිපාලනයේදී. ඒකට රාජ සභාව කියලා තමයි කිව්වේ. මේකටත් සහභාගී වූ නිලධාරීන් පිරිසක් හිටියා. අධිකාරම්වරු දෙදෙනා සහභාගී වුණා රජුරුවන්ගේ රාජසභාවට. ඊළඟට ප්‍රබල නිලධාරීන් පිරිසක් රටේ හිටපු දිසාවේවරු, මහලේකම්, බද්දිලේකම්ලා කියන අය තමයි රජුරුවොත් එක්ක රාජසභාවට සම්බන්ධ වුණේ. අධිකාරම්වරු, දිසාවේවරු, ඊළඟට මහලේකම් සහ බද්දිලේකම්ලා කියන අය තමයි රජුරුවෝ සමග රාජසභාවට සම්බන්ධ වුණේ. ඊළඟට පරිපාලනයේ අංශ තුනක් යටතේ සිද්ධ වුණා. ඒ අංශ තුන ගැන ඔබ අවබෝධයක් තියෙන්න ඕනේ. රටවසම බද්දේ විහාර දේවාල ගම් කියලා අංශ තුනක් යටතේ තමයි පරිපාලනයේ සිද්ධ වුණේ. එතකොට මේ රජුගේ බලය තමයි මේ පරිපාලනයේදී ප්‍රබලවම පැතිරලා තිබුණේ කියලා මම කිව්වා. රටේ ඉහළම බලයේ හිමි තැනැත්තා තමයි රජුරුවෝ. රටේ සාමය හා ආරක්ෂාව කිරීම මේ රජුරුවන්ගේ ප්‍රධානම කාර්යය බවට පත් වෙලා තිබුණා. අනිවාර්යෙන් රජ කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ දේ තමයි, සාමය හා ආරක්ෂාව. එතකොට උඩරට රාජධානී රජතුමාගෙන් ඉටු සේවාවන් මොනවද කියලා ඇහුවොත් එහෙම, රජතුමාගෙන් බලාපොරොත්තු වෙච්ච දේවල් මොනවද කියලා ඇහුවොත් එහෙම ඔබ දැනගෙන ඉන්න ඕනේ. රටේ සාමය හා ආරක්ෂාව රජතුමා කළ යුතුයි. තව එකක් තමයි සම්ප්‍රදාය, නැත්තම් පෙර සිරිතට අනුව රජු කටයුතු කරන්න ඕනේ කියලා උඩරට සම්ප්‍රදායක් තිබුණා. පෙර සිරිතට අනුව පෙර රජවරුන් කරගෙන ගිය ආකාරයට රට පාලනය කළ යුතුයි. ඒ නිසා තමයි විමල ධර්මසූරි රජතුමාත් රාජ්‍ය උරුමේ තහවුරු කරගත්තේ, බෞද්ධ නමක් යදාගත්තේ, ওই වගේ දේවල් කළේ. පෙර සිරිතට අනුව රට පාලනය කළ යුතුයි. ඊළඟට රටේ ඉහළම අධිකරණය වෙලා හිටිය රජුරුවෝ. ඉහළම අධිකරණ බලය තිබුණේ රජුරුවන්ට. මරණීය දණ්ඩනේ දිය හැකි තැන්වලදී මරණීය දණ්ඩනේ දීම සිදු කරන්නේ රජුරුවෝ. එතකොට ඉහළම අධිකරණ බලය තිබුණේ රජුරුවන්ට. සියලු දේශපාලන ආර්ථික පරිපාලන කටයුතු රජුගේ මූලිකත්වයෙන් තමයි සිද්ධ වුණේ. ওই රාජාණ්ඩු ක්‍රමවල තිබුණු විශේෂ ලක්ෂණයක් ඒක. රටේ සියලුම දේශපාලන ආර්ථික පරිපාලන කටයුතු රජුගේ මූලිකත්වයෙන් තමයි සිද්ධ වුණේ. ඒ තමයි දරුවනේ උඩරට රජතුමාගේ බලපරාක්‍රමය. ඊළඟට තව මං කිව්වා රාජ්‍ය නිලධාරීන් හිටියා පරිපාලනයේදී අධිකාරම්වරු දෙදෙනාට අමතරව. මේ අධිකාරම්වරු දෙදෙනා ගැනත් ඔබ දැනගෙන ඉන්න ඕනි. මහා අධිකාරම් හා දෙවන අධිකාරම් කියලා තමයි අධිකාරම්වරු දෙදෙනා හිටියේ. මහා අධිකාරම් නම් කරලා තිබුණා පල්ලෙගම් පහ අධිකාරම් කියලා. දෙවන අධිකාරම් නම් කරලා තිබුණා උඩගම්පහ අධිකාරම් කියලා. මේ අධිකාරම්ලාට ප්‍රදේශ වෙන් කරලා බාර දීලා තමයි තිබුණේ. ඒ කියන්නේ උඩරට රාජධානියට අයිති ප්‍රදේශ අධිකාරම්වරු දෙදෙනාට වෙන් කරලා බාර දීලා තිබුණේ. ඒ අනුව මහා අධිකාරම්ට හත්කෝරළේ, ඌව, මාතලේ, වලපනේ, බින්තැන්න, වෙල්ලස්ස, නුවර කලාවිය කියන ප්‍රදේශ බාර දීලා තිබුණා. දෙවන අධිකාරම්ට හතරකෝරළේ, තුන්කෝරළේ, සබරගමුව, ඌව පළාතේ කොටසක්, උඩරට, උඩු නුවර, යටි නුවර, තුම්පනේ, කොත්මලේ, බුලත්ගම වගේ ප්‍රදේශ ටික දෙවන අධිකාරම්ට බාර දීලා තිබුණේ. මේ අධිකාරම්වරුන්ගේ පණිවිඩගෙන යන පිරිසකුත් උඩරට රාජධානියේ හිටියා. ඒ අනුව ඒ අයට කිව්වේ කටුපුල්ලේ පණිවිඩ කරුවන් කියලා. අධිකාරම්වරුන්ගේ පණිවිඩ ගෙනියන අය. ඔවුන්ගේ නිල සලකුණුනේ රිදී විල්ලක් දැමූ ඉහළ කොන නැමූ වේවැලක්. මේක අතේ තියාගෙන තමයි මේ කටුපුල්ලේ පණිවිඩකරුවන් හිටියේ. එතකොට ඒ අය හඳුනා ගැනීමේ සලකුණ තමයි රිදී විල්ලක් දැමූ ඉහළ කොන නැමූ වේවැල. ඔන්න ඔය විදිහට උඩරට රාජධානී රජ්ජුරුව ළඟට හිටපු අධිකාරම්වරු හිටියා. තවත් උඩරට රාජධානී දරුවනේ හිටියා මේ නිලධාරීන් රැසක්. මේ එක එක නිලධාරීන්ට බාර දීලා තිබුණු වැඩ කොටස් තිබුණා. එතකොට මේ කොටස් වලින් ඔබෙන් සමහර විට ලොකු ප්‍රශ්නත් අහනවා, ලකුණු 5 6 ප්‍රශ්නත් අහනවා, කෙටි ප්‍රශ්නත් අහනවා. දැන් මේ මෙතෙක් කතා කරපු කොටසින් අහන ප්‍රශ්න කීපයක් අපි කතා කරමු මේ පාඩම අවසන් කරන්න ඕන නිසා. මෙහි මහල තියෙනවා 2017 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ 6 ප්‍රශ්නේ මහනුවර රාජධානී ප්‍රාදේශීය පාලනය සංවිධානයේ වූ ආකාරයේ කරුණු දෙකකින් පැහැදිලි කරන්න. එතකොට අපි කතා කළා ඔබ ඒ සංවිධාන ගැන වෙන වෙනමත් දැනගෙන ඉන්න ඕනි. අපි වෙනත් පාඩමකදී මේක කතා කරනවා. ඊළඟට මෙහිදී අපි කතා කළ යුත්තේ රටවසම කොටස් වූ අයුරු පිළිබඳව. පාලන ප්‍රදේශ අතුරින් තුනක් නම් කරන්න කියලා 2018 ප්‍රශ්න පත්‍රය අහලා තිබුණා. ඊළඟට තවත් නිලධාරීන් සතුව තිබූ බලතල පිළිබඳව මොන නිලමේවරුන්ද කියන එක පිළිබඳව 2018 ප්‍රශ්න පත්‍රයේ අහලා තිබුණා. ඊළඟට බදු පිළිබඳවත් ප්‍රශ්න අහලා තියෙනවා 2019 ප්‍රශ්න පත්‍රයේ. ඊළඟට විවිධ අංශවලට බාර දීලා තිබුණු ඉඩම් කටයුතු පිළිබඳවත් අහලා තියෙනවා. 2020 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ අහලා තියෙනවා ලකුණු 4 කොටසට ඒ දේශපාලන වශයෙන් රජුට පමණක් දෙවෙනි ඌ මහවාසල නිලධාරියා කවුද කියලා. එතකොට අධිකාරම් තමයි රජුට පමණක් දෙවෙනි ඌ නිලධාරියා. ඊළඟට තවත් කටයුතු බහාරව නැත්නම් දන්ත ධාතුන් වහන්සේ හා දළදා මාලිගා කටයුතු බාර නිලධාරියා අහලා තිබුණා දියවඩන නිලමේ. එතකොට අපිට තව කොටසක් මේ නිලධාරීන් පිළිබඳ පරිපාලන සංවිධානයේදී අපිට කතා කරන්න තියෙනවා දරුවනේ. ඒ කොටස අපි තවත් පාඩමකදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද ඔබ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යෙන් එන ප්‍රශ්නයක් පිළිබඳව තමයි කතා කළේ. තවත් පාඩමකදී මේකේ ඉතුරු කොටස කතා කරලා අපි පාස් පේපර්ස් වලින් අහලා තියෙන ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඔබ මේ පාඩමට අනිවාර්යයෙන්ම උවමනාවෙන් සම්බන්ධ වෙලා පාස් පේපර්ස් වල ප්‍රශ්න වලට උත්තර ලියලා විභාගයට වාඩි වෙලා ඉහළ ලකුණක් ලබා ගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඔබට ඉදිරි සාමාන්‍ය පෙළ විභාගයේදී විශිෂ්ට ජයක් අත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.
ඉතින් ආදරණීය දුවෙ පුතේ, අද දවසේ 11 ශ්‍රේණියේ දුවදරුවන්ට ඉතිහාසයේ පාඩම ඔබට කියලා දුන්නේ කහගොල්ල ජාතික පාසලේ රම්‍යකාන්ත ගුරුමෑණියන්.